ආදරණීය දුවේ පුතේ, මීට පෙර මෙම වැඩසටහන තුලින් ගෘහාර්ථික විද්‍යා විෂයට අදාළව විවිධ නිපුණතා ඔස්සේ පාඩම් පිළිබඳව සාර්ථක ඉගෙනීම් ක්‍රියාවලියක නිරත වූ ඔබ ඒ පාඩම් පිළිබඳව යම්කිසි දැනුම් සම්භාරයක් ලබා ගන්න ඇතැයි මම සිතමි. ඉතින් දුවේ පුතේ, අදත් අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ඔයාලට යම් පමණකින් හෝ විෂය පිළිබඳව දැනුම හා කුසලතාවයක් ලබා දීමටයි. මේ නිසා ඔබ සියලු දෙනාම රජරට ගුරුගෙදර නමින් හඳුන්වා දී ඇති මෙම වැඩසටහන තුලින් තමාගේ විෂයන්ට අදාළ පාඩම් හොඳින් අධ්‍යයනය කර විෂය පිළිබඳ දැනුම වැඩි දියුණු කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. හොඳයි. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු අද අපිට නියමිතව ඇත්තේ ගෘහාර්ථික විද්‍යා විෂයේ 11 වන ශ්‍රේණියට අදාළ 5 වන නිපුණතාවයයි. එනම් ආහාරවල ගුණාත්මක බව පවත්වා ගැනීමයි. නමුත් දුවේ පුතේ, ආහාරවල ගුණාත්මක බව පවත්වා ගන්නේ කෙසේද? ගුණාත්මක බව රැකෙනසේ ආහාර තෝරා ගන්නේ කොහොමද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර 10 වන ශ්‍රේණියේ මෙම නිපුණතාවයට අදාළව ඔබ උගත් ආහාරයක ගුණාත්මක බව තීරණය කරන ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවත් අපි මතක් කරගත යුතුය. මේ නිසා දුවේ පුතේ, ආහාරයක ගුණාත්මක බව තීරණය කරන ලක්ෂණ විදිහට අපිට මෙන්න මේ ලක්ෂණ ගන්න පුළුවන්. එනම් පෝෂණ අගය, සෞඛ්‍ය ආරක්ෂිත බව, වර්ණය, වයනය, රසය, සුවඳ, සගන්ධය වැනි ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. නැවත අපි බලමු. තීරණය කරන ලක්ෂණ නම් පෝෂණ අගය, සෞඛ්‍ය ආරක්ෂිත බව, වර්ණය, වයනය, රසය, සුවඳ, සගන්ධය වැනි ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. මෙම ලක්ෂණ පිළිබඳව අපි එකින් එක කෙටියෙන් හඳුනා ගන්න උත්සාහ කරමු. පෝෂණ අගය. ආහාරයේ අඩංගු පෝෂක, එම ආහාරයේ පෝෂ්‍යදායි බව තීරණය කරන බව අපි දනිමු. මේ නිසා ආහාරයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සහ එම පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට අවශෝෂණය කළ හැකි ප්‍රමාණයද සලකා බැලීම වැදගත්. මේ නිසා පෝෂණ පදාර්ථ ප්‍රමාණය සහ එම පෝෂණ පදාර්ථ අපේ ශරීරයට අවශෝෂණය කරගන්නා ප්‍රමාණයද ආහාරයේ අඩංගු ගුණාත්මක බව තීරණය කරන ලක්ෂණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, සෞඛ්‍ය ආරක්ෂිත බවද ආහාරයක ගුණාත්මක බව තීරණය කරන ලක්ෂණයකි. එනම් අපි ආහාර පරිභෝජනය කරනවානේ. මේ පරිභෝජනය කරන ආහාර අපි ගත්තට පස්සේ අපේ ශරීරයේ සෞඛ්‍යයට යම් කිසි හෝ බලපෑමක් කියන්නේ විෂවීමක්, එහෙම නැත්නම් විවිධ රෝග තත්ත්වයක් ඇතිවීම වැනි මොනම ආකාරයේ හෝ අහිතකර තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ ආහාරය සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් නෙමෙයි. ඒක නිසා අපි මේ ආහාර පරිභෝජනය කරාට පස්සේ අපේ ශරීර සෞඛ්‍යයට යම් කිසි බලපෑමක් ඇති නොවනවා නම් අපි කියනවා මේ ආහාරය සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් කියලා. මේ නිසා මේ සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා නම් තියෙන වික්‍රමයේ ආකාරයේ බලලා තමයි මේ ආහාර තෝරා ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ, අපි ගන්න ආහාරවලට ආවේනික වන ස්වභාවික වර්ණ තියෙනවා. අපි දන්නවා සමහර එළවලු පළතුරු වලට ආවේනික වර්ණ තියෙනවා. ඒ නිසා මේ ස්වභාවිකව ඉදුණු පළතුරු වල පොත්ත සහ වර්ණය ඒකාකාරීව පැතිර යන්නේ නැහැ. අපි දන්නවා ඒවා ලස්සනට තැනින් තැන තමයි දෙන්නේ. නමුත් කෘතිම ඉදුණු පළතුරු වල වර්ණක වන්තම් වර්ණය පොත්ත ඒකාකාරීව කහපාටක් ගන්නවා. මේ නිසා ආහාරවලට ආවේනික වර්ණය පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම કૃત્રિમ યોજન વર્ણક ના એવા અનુમત વર્ણક વ્ય યુતુએ મુકદ નેતાં એવા આપે શરીરેટ અહિતકર તત્ત્વયન નેતિવેન્ન પુલવાન એ વગેમ ગુણાત્મકવ તીરણેકન તવત લક્ષણ્યક વિધિયટ વયનય ગન્ન પુલવાન સામાન્ય આહારેકટ પોદુ વયનયક તીનો એકો તદ બવક વેન્ન પુલવાન એહેમ બાલતા મૃદુ બવક વેન્ન પુલવાન મે નિસા ආහාරයට ආවේනික වයනේ වෙනසක් ඇත්නම් ඒ ආහාරය ගුණාත්මක බවින් තොර වෙන්න පුළුවන්. මේ නිසා ආහාරයක් තෝරා ගැනීමේදී මෙම ආහාරයේ වයනේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනි. සමහර මස් වර්ගෙම අපි දන්නවා නරක් වන විට වයනේ වර්ණය වෙනස් වෙන ගතියක් තියෙනවා. මේ නිසා සමහර ආහාර තේරීමේදී වයනේ පිළිබඳව අපි විමසිලිමත් වෙන්න ඕනේ. එහෙනම් වයනේ කියන ලක්ෂණයද ආහාරයක ගුණාත්මක බව තීරණය කරන ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ආහාරයක සුවඳ. සුවඳ යන ලක්ෂණයද ආහාරයක ගුණාත්මක බවට බලපායි. මේ සුවඳට හේතුව තමයි දුවේ පුතේ අපි දන්නවා ආහාරවල වාෂ්පශීලී රසායනික සංයෝග තියෙනවා. මේ ආහාරවල වාෂ්පශීලී රසායනික සංයෝග නිසා ආහාරයේ සුවඳ දෙනවා. සාමාන්‍යයෙන් සමහර ආහාර ඉදෙනකොට මේ සුවඳ එන්නේ මේ වාෂ්පශීලී සංයෝග නිසායි. මේ නිසා ආහාරයේ සුවඳ ගුණාත්මක බව කෙරෙහි බලපාන වැදගත්ම ලක්ෂණයක් වේ. මීට අමතරව රසය. ආහාරයක රසය ආහාරයේ වර්ණයේ වයනයේ සගන්ධයේ මගින් නැවුම් හා ගුණාත්මක බවක් පිළිබඳ ඇති කරන මුල්ම හැඟීමක් වේ. රස තමා අපිට මුලින්ම දැනෙන්නේ. සමහර ආහාරවලට ආවේනික රසක් පවතිනවා. ස්වභාවික ඉදුණු පළතුරු වඩා රසවත්. නරක වූ ආහාරවල රසය ඊට වඩා වෙනස් වෙනවා. මේ හින්දා රසය ආහාරයක ගුණාත්මක බව තීරණය කරන තවත් ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. සගන්ධය. සගන්ධයන ලක්ෂණයද ආහාරයක ගුණාත්මකව තීරණය කරන ලක්ෂණයකි. ආහාරයක රස සහ සුවඳේ සංකලනය සගන්ධය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙනම් පුතේ රසේ සහ සුවඳේ සංකලනය තමයි අපි හඳුන්වන්නේ සගන්ධය කියලා. සගන්ධය මගින් ආහාරවල නැවුම් හා ගුණාත්මක බව පිළිබඳව අදහසක් අපට ඇති කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට දෙහි ගෙඩියේ සුවඳ හා රස අපිට ගන්න පුළුවන්. ඒකටම ආවේණික වෙච්ච සුවඳක් සහ රසක් තියෙනවා. ඒ වගේම දූරියෙන් ගෙඩියේ සුවඳ හා රසය ගන්න පුළුවන්. ඒකටත් ආවේණික වෙච්ච සුවඳක් හා රසයක් තියෙනවා. මේ නිසා අපිට ආහාරවල ගුණාත්මක ලක්ෂණ විදිහට ඉහතින් අප සඳහන් කළ පෝෂණ පදාර්ථ, සෞඛ්‍ය ආරක්ෂිත බව, වර්ණය, වයනය, සුවඳ, රස, සගන්ධ යන ලක්ෂණ අපිට ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි දැන් බලමු ඉහත ගුණාත්මක ලක්ෂණ වලින් සපිරි ආහාර තෝරා ගැනීමට යාමේදී මතුවන දුෂ්කරතා මොනවද කියලා. එහෙමනම් ගුණාත්මක බව පවත්වා ගැනීමට අපේ ආහාර තෝරා ගැනීමේදී යම් යම් දුෂ්කරතා මතුවෙනවා. මේ දුෂ්කරතා මතුවෙන අවස්ථා කීපයක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න. පළවෙනි අවස්ථාව තමයි ආහාර තෝරා ගැනීම. එන ආහාර තෝරා ගැනීමේදී ගුණාත්මකව පවත්වා ගැනීමේ දුෂ්කරතා මතුවෙනවා. දෙවෙනි අවස්ථාව තමයි ආහාර ගබඩා කිරීමේදී. ආහාර ගබඩා කිරීමේදී දුෂ්කරතා මතුවන අවස්ථා තිබෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි ආහාර සකස් කිරීමේදී. මේ අනුව ආහාර තෝරා ගැනීමේදී, ආහාර ගබඩා කිරීමේදී, ආහාර සකස් කිරීමේදී යන විවිධ අවස්ථාවලදී අපිට විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. මෙම අවස්ථා යටතේ ආහාරවල ගුණාත්මකව පවත්වා ගැනීමේදී විවිධ ගැටලු වලට මුහුණ දීමට පාරිභෝගිකයන් වෙන අප මෙන්ම වෙලෙන් දන්ටද පොදු දෙයක්. මෙම ගැටලු වලට මුහුණ දීම එක්කෝ නිවස තුල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙළඳපොළ තුල වෙන්න පුළුවන්. ඒක නිසා අපි ආහාර තේරීමට යෑමේදී මේ වගේ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ගුණාත්මක බව පවත්වා ගැනීමට යාමේදී පොදුවේ පාරිභෝගික අපි මෙන්ම වෙළෙන්දාටද තෝරා ගැනීමේ, ගබඩා කිරීමේ, සකස් කිරීමේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. එහෙමනම් දුවේ පුතේ, ආහාරයක ගුණාත්මක බව පවත්වා ගැනීමේදී දුෂ්කරතා මතුවන අවස්ථා කීපයක් මම ඔබට මුලින් සඳහන් කළා. එනම් තෝරා ගැනීමේදී, ගබඩා කිරීමේදී, ආහාර සකස් කිරීමේදී ආදී වශයෙන්. එහෙමනම් අපි ඉහත කතා කළ මෙම දුෂ්කරතා අතරින් ආහාර තේරීමේදී ආහාරවල ගුණාත්මක බව පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සවිස්තරව කතා කරමු. මෙහිදී සමහර විට ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට තනියම හෝ දෙමව්පියන් සමග වෙළඳපළට යන අවස්ථා ඇත. ඒ යන අවස්ථාවලදී ආහාර ද්‍රව්‍ය වෙළඳපොළ තුළ අසුරා තිබෙනවා ඔබ දැක ඇත. මේ අසුරා තිබෙන ආකාරය අනුව සමහර ආහාර ද්‍රව්‍යවල ඒවාගේ නැවුම් බවට හානි වනසේ තබා තිබෙන අයුරුදු ඔබ දකින්නට ඇත. තවද දුවේ පුතේ, අලුත් එළවලු පළතුරු සහ පරණ එළවලු පළතුරු එකට මිශ්‍ර කර තබා තිබෙන අවස්ථාත් ඔබ දැක ඇත. බොහෝ විට වෙළඳ සරවල් වල, වෙළඳ පළවල් වල, එහෙම නැත්නම් ඒ ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවල ඒ ආදී වශයෙන් එක පෙළට ගොඩගසා තිබෙන අවස්ථාද අපි දැක තියෙනවා. මෙම හැම කාර්යකදීම සිදුවන්නේ ආහාරයක ගුණාත්මක බවට හානිවීමයි. මේ නිසා පරිභෝජනයේ සඳහා ගුණාත්මක ආහාර තේරීමේදී පාරිභෝගිකයන් වන අප මුහුණ දෙන දුෂ්කරතා කීපයක් හඳුන්වා දී හැක. මේවා අපි එකින් එක බලමු. මේ අපි පෙවන දෙන දුෂ්කරතා විදිහට පළවෙනි එක තමයි අලෙවිකරුවන්ගේ නොසැලකිලිමත් බව. දෙවැනි කාරණය ආර්ථිකමය දුෂ්කරතා. තුන්වැනි කාරණය ප්‍රමිතියෙන් තොර ආහාර බහුල වීම. හතරවැනි කාරණය පාරිභෝගිකයන්ගේ නොදැනුවත්කම. එහෙනම් දුවේ පුතේ, මෙම ගැටලුමය දුෂ්කරතා පිළිබඳව අපි එකින් එකට සාකච්ඡා කරමු. අපි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යාමේදී බොහෝ වෙළඳ සල් තුළ අලෙවි කරන ආහාර විවෘතව තබා තිබෙනු දක්නට ලැබෙනවා. මේ විවෘතව තබා ඇති ආහාර ඉක්මනින් අපිරිසුදු වෙනවා. කුණු දූවිලි, මැස්සන්, කැරපොත්තන්, මීයන් වැනි සතුන්ගෙන් එම ආහාර අපවිත්‍ර වෙන බව අපි දන්නවා. ඒ වගේම ඔයාලට සමහර විට දැකලා ඇති මහමග බස්සල යන්නේ නාවිතත් අපට මෙවැනි විවෘත ස්ථානවල ආහාර අලෙවි කිරීමක් දක්නට ලැබෙනවා. මේවා අලෙවිකරුවන්ගේ නොසැලකිලිමත් බව නිසා ඇතිවන තත්ත්වයන් වේ. මේදී ඒ ආහාරවල ගුණාත්මකභාවය රැක ගැනීමට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. තවද අලෙවි කරන්නන් ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය හා ස්වස්ථතාවය පිළිබඳ සැලකිලිමත් නොවන අවස්ථාද අපට දකින්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී අපි දකිනවා ආහාර ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නිසි පිරිසිදුකමක් නැහැ. පිරිසිදු ඇඳුම් ඇඳගෙන නැහැ. හරියට කොණ්ඩේ පීරලා නැහැ. මේ ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපේ දැක්කම අපිට සමහර වෙලාවට ආහාර මිලදී ගන්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ පෞද්ගලික සෞඛ්‍ය සහ ස්වස්ථතාවය පිළිබඳව ඒගොල්ලන් සැලකිලිමත් වෙලා නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවලදී ආහාරවල ගුණාත්මක බවට හානි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. තවත් අවස්ථාවල දුවේ පුතේ, නැවුම් මෙලවලු පළතුරු වල නැවුම් බව ආරක්ෂා කර ගැනීම නොහැකි වෙන අවස්ථා තියෙනවා. තද හිරු වෙඩට නිරාවරණය කළා විකුණන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ වගේ නැවුම් බව ආරක්ෂා කර ගැනීමට වෙළෙන්දන් උනන්දු නොවන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථා වන්ද අලවි කරුවන් නැත්තම් මේ භාණ්ඩ අලවි කරන අය තුලින් සිදුවන නොසැලකිලිමත් බව නිසා ඇතිවන තත්ත්වයන්. සමහර ආහාර ප්‍රමිතියෙන් තොරයි. ක්ෂණික ආහාර ලෙස අලෙවි කරන අවස්ථා බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඒ ආහාරවල ලේබල් නැහැ. පැකට් කරලා තිබ්බට ඒ පැකට් පළුදු වෙලා තියෙනවා. ඇසුරුම හොඳ පිළිවෙලකට නැහැ. මෙවැනි ආහාර අලවිය හා ප්‍රදර්ශනය කිරීමද අපි වෙළඳසල් තුළ දකින්න ලැබෙනවා. මෙවැනි අලවිකරුවන්ගේ නොසැලකිලිමත් බව නිසා ආහාරවල ගුණාත්මක බව පවත්වා ගැනීම දුෂ්කරතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ කාරණය ලෙස අපි බලමු පොතේ ගුණාත්මක ආහාර තෝරා ගැනීම. ගුණාත්මක ආහාර තෝරා ගැනීමට ඔවුන්ගේ ආර්ථික මට්ටම බොහෝ දුරට බලපානවා. ඒ නිසා ගුණාත්මක ආහාර තෝරා ගැනීමට සමහර පවුල්වල ආදායම් මට්ටම පහළ මට්ටමක පවතිනවා. මන්ද ඔවුන්ට හොඳ ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගුණාත්මක බවින් යුතු ආහාර මිලදී ගන්න අමාරුයි. පවුලක සමාජික සංඛ්‍යාව වැඩිපුර ඉන්න අවස්ථා තියෙනවා. බොහෝ විට අපි දැකලා තියෙනවා අපේ පවුල් විස්තෘත පවුල් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ග්‍රාමයේ බොහෝ විට විස්තෘත පවුල් ජීවත් වෙනවා. මේ නිසා පවුල තුළ ඉන්න සමාජික සංඛ්‍යාව වැඩි නිසා ගුණාත්මක ආහාර තෝරා ගැනීම බොහෝ දුරට ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. තවත් අවස්ථාවල දුවේ පුතේ ගුණාත්මක බවින් වැඩි ආහාරවල මිල ඉහළයි. ඒ වගේ ඉහළ මිල ගණන් යටතේ තමයි අලවි වෙන්නේ. එහෙනම් සමහර විට මේ අලවි වෙන ආහාර වල නිෂ්පාදන වියදමත් වැඩි. ඒ කියන්නේ ඒවා නිෂ්පාදනය කරන්න සෑහෙන වියදමක් පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒක නිසා ඒවා වෙළඳපොළට නිකුත් වෙනකොට ඉහළ මිල ගණන් වලට තමයි නිකුත් කිරීම සිද්ධ කරන්නේ. මේ නිසාද මේ ආහාරවල ගුණාත්මක බව බොහෝ විට වැඩි මේ ආහාරවල. ඒ නිසා මේවා තෝරා ගැනීමේදී අඩු ආදායම් තියෙන පවුල්වලට මේ අවස්ථා මගහැරි යනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී දුවේ පුතේ රට තුල ස්වභාවික විපත් ඇති වෙනවා. අපි බොහෝ විට සැරෙන් සැරේ මේ වගේ කරුණු කාරණාවලට ලක් වෙනවා. එක්කෝ ගං වතුර වෙන්න පුළුවන්, නැත්නම් නායෑම්, එහෙම නැත්නම් නියඟ, එහෙම නැත්නම් වසංගත තත්ත්වයන් වැනි හේතු සාධකද ගුණාත්මක ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා විදියට අපිට ගන්න පුළුවන්. මොකද මෙවැනි තත්ත්වයන් වලදී තිබෙන ආහාර ද්‍රව්‍යයන් විනාශ වීම, එහෙම නැත්නම් හිඟ වීම වගේ දේවල් ඇති වෙනවා. ඒක නිසා තියෙන සමහර ආහාර ඉතා ඉහළ මිල ගණන් යටතේ තමයි අලෙවි වීමක් සිදු වෙන්නේ. දැන් අපි දන්නවා මේ දවස්වල පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ආහාර සාමාන්‍යයෙන් එළවලු පළතුරු වල හිඟයක් පවතිනවා. ඒතර ඒ තියෙන ටික බොහෝ විට වැඩිපුර අලෙවි වෙන්නේ ඉහළ මිල ගණන් වලට. ඒක නිසා ඒක අර සාමාන්‍ය පවුල්වල අයට ආර්ථික මට්ටම අඩු අයට මිලදී ගැනීමේ හැකියාව බොහෝ විට අඩු වෙනවා. මේ නිසා මෙන්න මේ වගේ ස්වභාවික ගැටලු වෙන අවස්ථාවලදී ඒ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම තුළ අඩු ආදායම් මට්ටම්වල ඉන්න අයට ගුණාත්මක ආහාර මිලදී ගැනීමේ අවස්ථාවන් අහිමි වෙලා යනවා. තවත් කරුණක් ලෙස දුවේ පුතේ සමහර ආහාර වර්ග සුලභ නැති අවස්ථා තියෙනවා. මේවා සුලභ නැහැ, රට තුල බෙදා හැරීමේ નિયમિત ක්‍රමවේදයක් නැති අවස්ථා තියෙනවා. ඒවා බොයි මෙන්න මේ වගේ අවස්ථා වලදී සමහර පැතිවලට හොඳ ආහාර ලැබෙන්න පුළුවන්, සමහර පැතිවලට ආහාර නොලැබෙන්න පුළුවන්. ඒක නිසා බෙදා හැරීමේ යම් යම් ගැටලු ඇති වීමත් ගුණාත්මක ආහාර නොලැබී යන අවස්ථා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ආහාර වර්ග නිෂ්පාදනය කිරීමට ඉහළ මිලක් දරන්න සිදු වෙන බව අපි දන්නවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා සමහර නිෂ්පාදන වියදම් ඉහළ යනවා කියලා. උදාහරණ විදිහට චීස්, බටර් වැනි කිරි ආහාර වර්ග වගේ දේවල් නිෂ්පාදන වියදම වැඩි. මේ නිසා මෙවැනි ආහාරත් මිල වැඩි වුණාම පහළ ආදායම් මට්ටම් වල සිටින අයට තෝරා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු පරිභෝජනය සඳහා ආහාර තෝරා ගැනීමේදී පාරිභෝගිකයා මුහුණ දෙන ඊළඟ දුෂ්කරතා කරුණ විදිහට අපි ගන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර වෙළඳපළේ බහුල වීම. ප්‍රමිතියෙන් තොර ආහාර කියලා කියන්නේ අපි දන්නවා ඒවායේ ගුණාත්මක බව අඩුයි. මේවා ගුණාත්මක බවින් අඩු අතර නිසි ප්‍රමිතියෙන් තොරයි. මේවා දුටු ගැනීම ගමනින්ම අපිට හඳුනා ගන්න සමහර අවස්ථාවලදී බැරි වෙනවා. ඒවා අලංකාර දැවටුම් වලින් සමන්විත කරලා තිබුණට ඇතුළත තියෙන ආහාරයේ ගුණාත්මක බව ප්‍රමාණවත් නැහැ. මේ නිසාද ආහාර තෝරා ගැනීමේ දුෂ්කරතාවලට පාරිභෝගික අපපත් වෙනවා. ඒ වගේම අපි දන්නවා බොහෝ විට නැත්නම් අපිට පේන්න දකින්න තියෙන අවස්ථා තියෙනවා පළතුරු ඉදවා තිබෙන ආකාරය. ඔයාලා හොඳින් නිරීක්ෂණය කරලා බලනකොට අපිට මේව හොඳින් හඳුනා ගන්න පුළුවන්. මේ පළතුරු හොඳින් පැසිලා මෝරලා නැහැ. නමුත් කහ පාට වෙලා තියෙනවා. අපිට ඒවා දැක්ක ගමන් අඳුරගන්න සමහර අවස්ථාවල පුළුවන් වෙනවා. මොකද ඒවා පැත්තෙන් පැත්ත කහ පාට වෙලා තියෙන්නේ. පළතුරු ඉදෙන ස්වරූපේ නැත්නම් ස්වභාවිකව පළතුරු ඉදෙන ස්වරූපිර වඩා බොහෝ විට වෙනස් වෙනවා. මේවා කහපෑ ගැන්වීමට එතිලීන් කියන වායුව ස්ප්‍රේ කරන අවස්ථා තියෙනවා. ඒ එතිලීන් වායුව ස්ප්‍රේ කිරීම නිසා තමයි කෙසෙල්, අඹ, ගස් ලබු වගේ පළතුරු බොහෝ වෙලාවට ඉදවීම සිද්ධ කරලා තියෙන්නේ. මේ නිසා ගුණාත්මක ආහාර තෝරා ගැනීමේදී අපට යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ස්වභාවික ඉදුණු පළතුරු නෙවෙයි අපි පරිභෝජනීයට ගන්නෙ, කෘතිමව ඉදවන ලද පළතුරු. සමහර වෙලාවට ආහාරවලට ශරීරයට අහිතකර ආකලන ද්‍රව්‍ය භාවිත කරනවා. මේවා අතර විශේෂයෙන් අපිට ගන්න පුළුවන් බීම කහ පැහැ ගැනීම සඳහා මෙටනිල් කහ යොදනවා. මේ මෙටනිල් කහ යෙදීම නිසා බීම කහ පැහැ ගැනීම සිදු කරනවා. ඒ වගේම දුවේ පුතේ සමහර මොදෝපු කිරිබඳුන් මත දිලීර සෑදීම වැළැක්වීමට අපි දන්නවා තනුක ෆෝමලින් යොදන ලද කඩදාසි අතුරනවා. ඒ අවස්ථාවලදී අර කිරි හැට්ටි මතු පිට දිලීර බැඳීම ආදී වැළැක්වෙනවා. ඒතොර ඒකත් අපේ ශරීරයට අහිතකර තත්ත්වයක්. ඒ වගේම සමහර අවස්ථාවල ඔයාලා අහලා ඇති සමහර මාළු කල් තබා ගැනීමට ෆෝමලින් යොදනවා කියලා. ඔව්, සමහර මාළු ගොඩක් දවස් දින කිහිපයක් අපි ළඟට එන අවස්ථාවලදී මේ මාළු කල් තබා ගැනීමට ෆෝමලින් කියන රසායනික කාරකයේ යොදනවා. ඒ වගේම පැන් රස බීම, තවදුරටත් පැන් රස ගැනීම සඳහා අනුමත ප්‍රමාණයට වඩා සැකරින් යොදනවා. මේවා ශරීරයට හිතකර කාරක නෙමෙයි. මේ වගේ ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර ආකලන යෙදීමත් සිදු කරනවා. අපි දැන් බලමු මේ වගේ දුවේ පුතේ සමහර ආහාරවල ප්‍රමාණය වැඩි කරනවා. මේ ප්‍රමාණය වැඩි කිරීමට ආහාර බාල කිරීම සිදු කරනවා. බොහෝ විට මේ බාල කිරීම සිදු කරන්නේ වෙලෙන්දත්. මේ ආහාර බාල කිරීම ශරීරයට හානි විය හැකි අවස්ථා තියෙනවා. ඒ වගේම ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණය වැඩි කරනවා. නමුත් ඒ ආහාරවල ගුණාත්මක බවක් නැහැ. මේ මං කිව්වා ඉස්සෙල්ලත් මේ தත්ත්වය වෙලෙන්දාට තමයි බොහෝ දුරට වාසි වෙන්නේ. නමුත් පාරිභෝගිකයන් වන අපට මේ தත්ත්වය හානි කරයි. සමහර ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණ වැඩි කිරීමට වෙළඳුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ උපක්‍රම අතර මෙන්න මේ වගේ දේවල් අපට ගන්න පුළුවන්. ගම්මිරිස් සැටවලට ගස්ලබු බීජ මිශ්‍ර කරනවා. කිතුල් පැණිවලට සීනි කරකරලා දානවා. ඒ වගේම හුඹස් මැටි වැනි ද්‍රව්‍ය මිශ්‍ර කරනවා. ඒ වගේම ඉදුණු ලාවුළු වගේ දේවල් මිශ්‍ර කරලා මේවා ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ ගන්නවා. මෙවැනි ආහාර ද්‍රව්‍ය ගුණාත්මක බවින් අඩුයි. ඒ වගේම දුවේ පුතේ අබ වෙනුවට කුරක්කම් බීජ මිශ්‍ර කිරීම, කිරිවලට ජලය මිශ්‍ර කිරීම, මිරිස් කුඩුවලට පාන් පිටි ගඩොල් කුඩු වගේ දේවල් මිශ්‍ර කිරීම, තේ කුඩුවල ප්‍රමාණය වැඩි කිරීමට කසල තේ එකතු කිරීම, සමහරට ඒ තේ කුඩුවල වර්ණක නැති වුණාම ඒ වගේ වර්ණක මිශ්‍ර කිරීම, මෙන්න මේ වගේ විවිධ ක්‍රියාමාර්ග නිසා ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරනවා. මේ නිසා ප්‍රමිතියෙන් යුතු ආහාර තෝරා ගැනීමේදී අපි යම්කිසි ගැටලුවකට පත් වෙනවා. පරිභෝජනය සඳහා ගුණාත්මක ආහාර තෝරා ගැනීමේදී අප මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි දුවේ පුතේ පාරිභෝගික අපේ නොදැනුවත්කම. ඒ කියන්නේ අපේ පාරිභෝගිකයෝ අපි වෙළඳපොළට ගියාම ආහාර මිලදී ගැනීම නැත්නම් ඒ ආහාර පිළිබඳව අපි යම්කිසි දැනුම් මට්ටමක් ලබා තියෙන්න ඕනේ. අපි මේ පාරිභෝගිකයන් වුණහම පාරිභෝගික ආරක්ෂණ පනත් පිළිබඳව නොදැනුවත් බව තියෙනවා. ඒ කියන්නේ අපි ඒව ගැන දන්නේ නැහැ. ඒ වගේම ඒවා පිළිබඳව නොසැලකිලිමත් අපි වැඩි හොයලා බලන්නේ නැහැ. ඒ වගේම ආහාරවල ප්‍රමිතිය පිළිබඳව දැනුවත් වෙන්නේ නැහැ. අපි බලන්නේ අපිට ප්‍රමිතිය කොහොමද කියලා අපි හොයලා බලන්නේ නැහැ. මේ වගේම නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර තෝරා ගැනීමට අපි උනන්දු වෙන්නේ නැහැ. සමහර විට හදිස්සියට ළඟම තියෙන වෙළඳපොළෙන් ආහාර ද්‍රව්‍ය ගිහලා මිලදී ගන්නවා. ලාභයි කියලා සමහර ඒවා ගන්නවා. මෙන්න මේ වගේ දේවල් නොසිතා මිලදී ගැනීම තුළ අපේ ගුණාත්ම වූවෙන් තොර ආහාර තමයි අරගැනීමට මහන්සි වෙන්නේ. ඉතින් දුවේ පුතේ තව සමහර වෙලාවට අපි ඉස්සෙල්ලා මම කිව්වා වගේ ආකර්ෂණීය ආහාර දැවටුම් විවිධ වෙළඳ ප්‍රචාරණවලට අලවිකරුවන්ගේ රැවටීම් බස්වලට වගේ අසුවන අවස්ථාත් තියෙනවා. මෙවැනි විටදීද අපට ගුණාත්මක ආහාර සොයා ගැනීමට අපහසු වෙනවා. තවත් විටක සමහර ආනයනය කරන ආහාර ඇසුරුම් ලේබල් වල භාෂාව වගේ දේවල් අපට තේරුම් ගන්න අපහසුයි. ඒ වගේ අවස්ථාවලදී අපි නොදැනුවත්කම නිසා ඒවා මිලදී ගන්නවා. ඒ වගේම ක්ෂණිකව ඉදවන පළතුරු අපිට සොයා ගන්න අපහසුයි. ඒ නිසා අපි ඒවා මිලදී ගන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි බොහෝ විට ආහාර තෝරා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ පානවා. සමහර අවස්ථාවල පුතේ මිල අඩු පෝෂණ ගුණින් වැඩි ආහාර පිළිබඳව අපි දැනුවත් නැහැ. මේ නිසා මිල වැඩි වුවද ආනයනය කරන ආහාර වර්ග අපි මිලදී ගන්නවා. ඒ වගේම පාරිභෝගිකයන් වන අපි බොහෝ විට ක්ෂණික ආහාර වලට වැඩිපුර කැමැත්තක් දක්වනවා. ක්ෂණික ආහාර වලට හුරු වෙලා ඉන්නවා. ස්වභාවික ආහාර පිළිබඳව එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ නිසා අපි මිලදී ගැනීමේදී බොහෝ විට ක්ෂණික ආහාර වලට මිලදී ගන්න යනවා. ඒ ආහාර ගුණාත්මක බවින් බොහෝ විට ඉතාමත් අඩුයි. මෙන්න මේ නිසා අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම දුවේ පුතේ අපි ආහාර මිලදී ගැනීමට යාමේදී ආහාරයේ ප්‍රමිති ලාංඡන අපි දන්නවා. ප්‍රමිති ලාංඡන ගැන අපි කතා කරලා තියෙනවා 10 ශ්‍රේණියේදී. මේ ප්‍රමිති ලාංඡන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. SLS ලාංඡනයේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ මගින් ලබා දීලා තියෙන ISO වැනි සහතික කරන ලේබල් පිළිබඳව සොයා බලා ආහාර තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. මෙම ආයතන මගින් යම් යම් නිර්දේශ සකස් කර ඇති අතර ඒ වගේම මෙම ප්‍රමිති ආයතන මගින් වලින් වර ආහාර නිෂ්පාදන නියදි ලබා ගන්නවා. මේ නියදි ලබාගෙන ඒවා අහඹු ලෙස පරීක්ෂා කර බැලින් සිදු කරනවා. ඒවා ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරලා තියෙනවද කියලා අය ආයතන වලින් සොයලා බලනවා. ඒ ආයතන වලින් සොයලා බලලා ඒගොල්ලන්ගේ නිෂ්පාදන ප්‍රමිතියට නැතිනම් එහෙම ඒ ප්‍රමිති ලාංඡන අත්හිටුවීමටද පියවර ගන්නවා. මේ නිසා ආහාර මිලදී ගැනීමට තේරීමේදී මෙම ප්‍රමිති ලාංඡන පිළිබඳව සඳහන් වැද්දයි අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම දුවේ පුතේ ලේබලේ අඩංගු කරුණු කියවීමට අපි ඉගෙන ගත යුතුයි. ඒ කරුණු වල අඩංගු දේවල් ඇසුරුම පිළිබඳ විමසලිමත් වීමටද මිල ගණන් පිළිබඳ විමසිලිමත් වීමටද අපි දැනුවත් විය යුතුයි. ඒ වගේම අලවිකරුවන්ගේ කිරුම් මිනුම් උපකරණ භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපි ආහාර මිලදී ගන්න ගියාම ඒගොල්ලන් කිරණ මනින උපකරණ පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුයි. වෙළඳාමේදී භාවිතා වන කිරුම් මිනුම් උපකරණවල නිර්වද්‍යතාවේ බොහෝ විට වාර්ෂිකව මැන බැලෙනවා. මේ නිසා සමහර ව්‍යාජ කිරුම් මිනුම් උපකරණ භාවිතා කිරීම තහනම් වෙනවා. සමහර අවස්ථාවල සමහර වෙළඳසල්වලට මෙම උපකරණවල නිර්වද්‍යතාවයේ මැනීම සඳහා මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මගින් නිරීක්ෂණය කරන ලබන අය එවනවා. ඇවිල්ල ඒ අය මේ උපකරණවල නිවැරදිතාවේ ඒ වගේ හරි බර තියෙනවා දන්න ඒ වගේ දේවල් ගැන සොයා බලනවා. මේ තුලින් දවුන් ආහාර තෝරා ගැනීමේ දුෂ්කරතා අවම කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ලබනවා. ඒ වගේම දුවේ පුතේ වායුගත කර කහපෑ ගැන්වූ පළතුරු ආදී මිලදී නොගැනීමට වග බලාගත යුතුයි. ඒ වගේම ආකර්ෂණීය ඇසුරුම් ඊළඟට වෙළඳ ප්‍රචාරවලට හසු නොවී ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමට අපි මහන්සි විය යුතුයි. මේ නිසා දුවේ පුතේ අපේ ගුණාත්මක ආහාර තෝරා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට ලක් වෙන ආකාරය පිළිබඳව මීට පෙර කතා කරමු. දැන් අපි මේ සාරාංශ කරලා ගත්තොත් එහෙම ගුණාත්මක ආහාර තෝරා ගැනීමේදී අපි මුහුණ පාන ගැටලු ලෙස අලවිකරුවන්ගේ නොසලකිලිමත් භාවය, ආර්ථික දුෂ්කරතාව, ප්‍රමිතියෙන් තොර ආහාර බහුල වීම, පාරිභෝගිකයන්ගේ නොදැනුවත්කම. මෙන්න මේ වගේ හේතු නිසා අපිට ගුණාත්මක ආහාර තෝරා ගැනීමට යාමේදී විවිධ දුෂ්කරතා මතුවන බව දැන් අපි සාකච්ඡා කරමු. ඉතින් දුවේ පුතේ ඊළඟට අපි බලමු මෙම ආහාර තෝරා ගැනීමේදී ඇතිවන දුෂ්කරතා අවම කරගන්නේ කෙසේද කියලා. මුලින්ම අපි මේ දුෂ්කරතා අවම කර ගැනීමට නම් ප්‍රාදේශීය වශයෙන් බහුල ආහාර තෝරා ගැනීම කළ යුතුයි. ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරයේ නැත්තම් අපි ජීවත් වෙන පළාතේ වාරයට බහුල පළතුරු, එළවලු, කොස් දෙල්, දෙහි දොඩම් වගේ දේවල් අපි භාවිතයට ගන්න ඕනේ. ඒ වගේ මේවා නැවුම් ස්වභාවික ආහාර වෙන්න ඕනේ. අපි හැම විටකම නැවුම් ස්වභාවික ආහාර තෝරා ගත යුතුයි. හැකි සෑම විටකම අපිට පුළුවන් එළවලු පළතුරු ගෙවත්තේ වගා කිරීමට උනන්දු වෙන්න. එවිට අපිට කුසි රසායන කාරකයේද ආහාර මිලදී ගැනීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම කෘමිනාශක වලින් තොර ආහාර මිලදී ගන්නත් අපිට පුළුවන් වෙනවා. අපි ගෙවත්තේ වගා කරගන්න ලද ආහාර සකස් කරගන්න පුළුවන් නම් අපිට ස්වභාවික නැවුම් ආහාර පරිභෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම අපි ආහාරයේ ප්‍රමිති ලාංඡන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රමිති ලාංඡන පිළිබඳව සැලකිලිමත් වී ආහාර මිලදී ගැනීම කරන්න ඕනේ. ඒ වගේම අලෙවිකරුවන්ගේ කිරුම් මිනුම් උපකරණ පිළිබඳ විමසිලිමත් වෙලා ඒ වාගේ නියමිත බර ප්‍රමාණ අනුව ඒවා අපට කිරලා දෙනවද මැනලා දෙනවද කියලා බලලා කරලා අපිට ආහාර මිලදී ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලත් අපට පුළුවන් තෝරා ගැනීමේ දුෂ්කරතා අවම කරගන්න. ඒ වගේම වෙළඳපළේ තියෙන ආකර්ෂණීය ඇසුරුම් වලට රැවටෙන්නේ නැතුව වෙළඳ ප්‍රචාර වලට නොරැවටි අපට පුළුවන් හොඳ ගුණාත්මක ආහාර තෝරා ගැනීමට මහන්සි වෙන්න. මේ නිසා දුවේ පුතේ අපි ආහාර තෝරා ගැනීමේදී ඒ තෝරාගත් ආහාර මිලදී ගැනීමේදී පවතින දුෂ්කරතා අවම වන ආකාරයට තෝරාගත යුතුය. එහෙමනම් අපි මෙච්චර වෙලාවක් සාකච්ඡා කළේ ගුණාත්මක බවින් පිරි ආහාර මිලදී ගැනීමට යාමේදී අපේ මුහුණ පාන දුෂ්කරතා සහ එම දුෂ්කරතා අවම කර ගැනීමට අපි විසින් ක්‍රියා කළ යුතු ආකාරයයි. දැන් අපි මේ තෝරාගත් ආහාර ගබඩා කිරීම මෙන්ම සකස් කිරීමද ගුණාත්මක බව පවත්වා ගැනීමට කල්පනාකාරී විය යුතුයි. මේ නිසා දුවේ පුතේ ගුණාත්මක ආහාර තෝරා ගැනීමට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරන අතර පසු දිනයක ආහාර ගබඩා කිරීම සහ සකස් කිරීම පිළිබඳවත් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ මා විසින් සාකච්ඡා කළ ගුණාත්මක ආහාර තේරීමට අදාළ සුවිශේෂී කරුණු මතකයේ රඳවා ගන්නෝ ඇතයි මා සිතමි. එමෙන්ම දුවේ පුතේ ඔයාලට කෙටි පැවරුමක් ලෙස මේ වසංගත තත්ත්වයන් ඉවර වෙච්ච දවසක ඔයාලට වෙනම වෙළඳපළකට යන්න පුළුවන් වුණ දවසක සති පොලකට හෝ ආහාර ද්‍රව්‍ය අසුරන ලද ෆුඩ් සිටි වැනි ආයතනයකට ගිහිල්ලා ආහාර තෝරා ගැනීමේදී ඇතිවන දුෂ්කරතා පිළිබඳව සොයා බලා කෙටි වාර්තාවක් සකස් කරන්න. ඒ වගේ මෙම ආයතනවල එම ආහාර ගබඩා කරලා තියෙන්නේ කොයි ආකාරයටද නිරීක්ෂණය කරලා ඒ පිළිබඳ සොයා බලන්න. එහෙනම් මෙතෙක් වේලා මේ පාඩම අසා සිටි ඔබ සියලු දූ පුතුන්ට ඉතාමත්ම හොඳින් මේ පාඩම තුල තිබෙන දේවල් ධාරණය කරගෙන පාඩමට අදාළ විෂය කරුණු හොඳින් අධ්‍යයනය කර ගැනීමට හැකි වේවායි මා බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා. ස්තුතියි.